රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
පුදුම වැඩන්නේ.
රට කරන්න මට බාර දෙන්න.
නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
අද අපි දැන් මේ සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි ලංකාවේ ඉඳලා අපිත් සමග සම්බන්ධලා ඉන්න දුමින්ද සංජීව බාලසූරිය මහතාගෙන් ලංකාවේ තොරතුරු ලබා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
ආයුබෝවන් නයන්.
දුමින්ද, ඇත්තරම දැන් පසුගිය සතිය ගැන කතා කළාම විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය මල්කම් ටර්න්බුල් මහතා ලංකාවේ සංචාරයකට ගිය බව අපිට ආරංචි වුණා. ඉතින් ඒ පිළිබඳ ලංකාව පැත්තේ මොනවද අපිට තියෙන වැඩි විස්තර?
ඔව්, ඇත්තරම නයන්, මේ ඔස්ට්‍රේලියාව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු දූත පිරිසක් තමයි ලංකාවට පැමිණියේ. ඇතරම පහුගිය බ්‍රහස්පතින්දා දිනේ තමයි මේ ඔවුන් පැමිණියේ. කොහොම හරි ලංකාවේ රජය විදිහට ගත්තොත් එහෙම ඉතාම ඉහලින්, ඒ කියන්නේ රාජතාන්ත්‍රික නිල පිළිගැනීම් සිදු කරලා, ඒ වගේම මාර්ග මේ ආරක්ෂාව ලබා දීලා ඔවුන්ට ඒ රජය විදිහට දක්වන්න පුළුවන් උපරිම සැලකිලි දක්වනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත්, ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් දෙදෙනාම එක්ක ද්විපාක්ෂික රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වුව පළවෙනි දවස් දෙක ඇතුළත. ඉතින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා පැමිණීමේදී දැනට ඕස්ට්‍රේලියාව විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන මිනිස් ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන සහායට ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ප්‍රශංසාව ලංකාවේ ඉන්න රාජ්‍ය නායකයාට ලැබුණා. ඉතින් ඒ වගේම ඊට අවශ්‍ය සහය ඕස්ට්‍රේලියානු රජය විදිහට ලබා දීමට මේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ජනාධිපතිවරයාට එකඟ වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙරළා ආරක්ෂක යාත්‍රා බලගණය මේ ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත නවීනතම වෙරළා ආරක්ෂක යාත්‍රා තුනක් ඉදිරියේදී පරිත්‍යාග කරන්නටත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ ජාතික ආරක්ෂක විද්‍යාලයක් ආරම්භ කරන්න සහ මේ එහි පරිපාලනය කටයුතු වලටත්, ඒ වගේම ඒකට අදාළ විෂය නිර්දේශය සම්පාදනයටත් ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් වසර දෙකක කාලයකට ශ්‍රී ලංකාවට එවීමට ඕස්ට්‍රේලියානු රජය සූදානමින් පසුවනවා කියලා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවයි ඕස්ට්‍රේලියාව අතර ඔබ දන්නවා දැන් සෑහෙන දුරකට වෙළඳ සහ ආර්ථික ගිවිසුම් රැසක් තියෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර සහ සංචාර කටයුතු වලට අදාළ විවිධ කාරණා සම්බන්ධයෙන් දෙරට අතර බොහොම සමීප සම්බන්ධතාවක් පැවැත්වෙනවා. ඉතින් මේ නිසා මේ විදේශ සම්බන්ධතා සහ ආර්ථික සම්බන්ධතා, ඒ වගේම විශේෂයෙන්ම වෙළඳ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම දෙරටේ අග්‍රාමාත්‍යවරු දෙදෙන අතර විශේෂ සාකච්ඡා වාරයක් පැවැත්වුණා. එතනදී ඇත්තරම ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජන පිළිබඳ යම් රාමුවක් සැකසීමටත් අදාළ ගිවිසුමකට දෙරටේ නියෝජිතයෝ අත්සන් තැබුවා. ඒ වගේම විශේෂයෙන්ම මෙහිදි කියන්නට ඕනේ මේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් ස්ථාන කීපයක් නැරඹීමට ඕස්ට්‍රේලියානු දූත පිරිස මේ සංචාරයක් ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමටත් ඔවුන් අමතක කරේ නැහැ. ඒ වගේම මේ විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාම මේ මොකද බල සිකුරාද දවසේ උදේ තමයි මේ අග්‍රාමාත්‍යවරයාගේ උදෑසන මේ හමුව පැවතුනේ. ඉතින් එතනදී අරලියගහ මන්දිරයේදී තමයි මේ උදෑසන ආහාර වේලය එහෙම සැකසුනේ. ඉතින් එතනදී ඇත්තරම මේ ඉතාම ප්‍රණීත උදෑසන ආහාර වේලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සූදානම් කරලා තිබුණා. එතනදී ඇත්තරම මේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරා මේ තමන්ගේ ජීවිතේ උදෑසන ආහාර වේල් ගත්තොත් එහෙම ඒ ගත් ආහාර වේල් වලින් ඉතාම රසවත් ආහාර වේලක් තමයි මේ ශ්‍රී ලංකාවේදී අත්විඳින්නට ලැබුණේ කියලා. කොහොම වුණත් දෙරට අතර ශක්තිමත් සම්බන්ධතා නැංවීම සඳහා මේ රාජ්‍ය තාක්ෂණික සම්බන්ධතාව ඉතාමත් වැදගත් විදිහට තමයි ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දකින්නේ. මේ වෙනකොට මම හිතන්නේ මේ දැන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් මේ පිටත් වෙලා අවසානයි නෑ.
ඔව්, දුමින් දීට අමතර මොනවද අපිට අනිකුත් තොරතුරු හිටියද තියෙන්නේ?
ඔව් නයන්, මේ කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන සහ දේශපාලන නොවන කාරණා විදිහට තමයි අපිට කියන්නට තියෙන්නේ. එතනදී ඔබ දන්නවා පහුගිය කාලේ මේ දිගින් දිගටම මේ පුංචි ඡන්දයට අදාළ සබකේන් පිළිබඳව තීන්දුවක් නැතුව මේ පුංචි ඡන්දය කල් යෑමක් සිදු කරනවා, විශේෂයෙන් මේ පළාත් පාලන මැතිවරණයට අදාළ කාරණා නිසා. කොහොම වුණත් මේ පසුගිය සතියේදී ඊට අදාළ ගැසට් නිවේදනය, ඒ කියන්නේ සබිකයින් ප්‍රමාණ පිළිබඳ සහ පළාත් සභා සහ ඒ වගේම මේ ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් විශේෂයෙන්ම නගර සභා මහනගර සභා කොපමණ ගණනක් තියෙන්න ඕනිද ඊට අදාළ සභිකීන් කොපමණ ගණනක් තියෙන්න ඕනිද කියන කාරණාව පිළිබඳව තමයි නිශ්චිතතාවයක් තිබුණේ නැත්තේ. කොහොම හරි ඊට අදාළ නිල ගැසට් නිවේදනය පසුගිය සතියේදී නිකුත් වුණා. ඒ අනුව පළාත් පාලන ආයතන ප්‍රමාණය දැනට ලංකාවේ 336යි එය 341 දක්වා වැඩිවීමක් සිදු වුණා. ඉතින් මේක එක්තරා ආකාරයක දේශපාලන කතාබහකටත් ලං වෙනවා ලක් වෙනවා. මොකද මේ දැන් වර්තමානයේ තියෙන ප්‍රමාණයට වඩා වැඩි වීමක් තමයි ඇත්තටම මේ නව ක්‍රමය තුළ සිදු වුණේ. ඉතින් ඒක රටක් විදියට කොපමණ දුරකට දරා ගැනීමට හැකියාවක් තියෙනවද කියන එක පිළිබඳව දැන් මහජන යා තුළ විශේෂයෙන්ම මේ ආන්දෝලනයක් ඒ වගේම කතාබහක් ඇති වෙලා තියෙනවා. කොහොම වුණත් මේ මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් 11 වෙනිදා ඉඳලා 20 අතර දවස් 3 හමාරක් ඇතුළත පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරගෙන තියෙනවා. ඒ වගේම ඡන්දය 2018 ජනවාරි මාසයේ 20 31 අතර සිදු කිරීමට නියමිත වෙලා තියෙනවා. ඒ වගේම නයම් තවත් කාරණාවක් තමයි ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක මේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුද නැද්ද කියන කාරණාව. මොකද ඇය දිස්ත්‍රික්කරැසියෙක් වීම නිසා ඇය මන්ත්‍රී ධුරය ලැබීමට සුදුසු නැහැ කියන කතාබහක් එල්ල වෙලා තිබුණා. ඒ වගේම ඊට එරෙහිව අභියාචනාධිකරණයේදී නඩු තීන්දුවක් ලබා දීලා තිබුණා. මේ ගීතා කුමාරසිංහ මහත්මිය දිස්ත්‍රික්කරැසිලාභියෙක් වන නිසා ඇය මන්ත්‍රී ධුරය ලැබීමට සුදුසු නැහැ කියන කාරණාව. කොහොම හරි මේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරා. මේ ඇපෑලේ නඩු තීන්දුව පසුගිය සතියේදී මේ ලබා දෙනු ලැබුවා. එහිදී ඇත්තටම සිදු වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කිරීමක් තමයි සිදු කරේ. ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමක් සිදු වුණා. දැන් ගීතා කුමාරසිංහ මහත්මියගේ වෙනුවට මීළඟට පාර්ලිමේන්තුවේ මනාප ලැයිස්තුවෙන් ඉහළින්ම සිටින පුද්ගලයා වන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන පියසේන දිසානායක මහත්මයා. දැන් පියසේන දිසානායක මහත්මයා ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතයි. ඒකම නයන් කෙටියෙන් තවත් කරුණු කීපයක් සඳහන් කරනවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ බැඳුම්කර කොමිසමට කැඳවලා තියෙනවා. මොකද ඔහු විසින් ලබා දුන්නු මේ දිවුරුම් ප්‍රකාශයට අදාළ යම් යම් කාරණා සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමට ප්‍රශ්න සඳහන් කරලා ඔහුව ප්‍රශ්න කිරීමට ලක් කළ යුතුයි කියන කාරණාව තියෙනවා. ඒ නිසා මේ ලබන සතියේදී බොහෝ දුරට අගමැතිවරයා මේ බැඳුම්කර කොමිසමට මේ කැඳවීමට නියමිතයි. ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන ශාන්ත ප්‍රේමරත්න මහත්මයාට අවුරුදු 4ක සිරදඬුවමක් මේ පැනවුන් ලැබුවා. ඒ කොළඹ මහාධිකරණයෙන් ඒ ඔහුට විරුද්ධ වෙච්ච චෝදනා වෙලා තිබුණේ රජයේ කනිෂ්ඨ සේවකයෙක් ඒ කියන්නේ රැකියාවක් ලබා දීමට ගම්බද කාන්තාවකින් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගැනීම. හැබැයි මේ සිදුවීම අවුරුදු 10කට කලින් තමයි සිදු වුණේ. කොහොම හරි තීන්දුව ලැබුණේ පසුගිය සතියේදී. ඒ හිටපු අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහත්මයාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් මේ නියම කරනු ලැබුවා. ඒ වගේම මේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 7 වැනි බෞද්ධ සමුළුව මේ පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ රටවල් 47ක බෞද්ධ නායකයෝ ලංකාවට පැමිණිලා අරලියග හමන්දිරයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ ලෝක මහා බෞද්ධ සම්මේලනයේ වාර්ෂික සම්මේලනයේ පවත්වනු ලැබුවා. ඒ වගේම ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටපු මේ දුලිප් විජේසේකර මහත්මයා තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට තමයි කටයුතු කරේ. ඔහු ඇත්තටම ඉවත් වීමට සූදානම් වෙලා සිටියා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මේ නිවේදනයක් නිකුත් කරලා ඔහු දරන ලද නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් කරනු ලැබුවා. ඒ වගේම මේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයාට සම්බන්ධ පොදු පෙරමුණ පොදු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වීමට කටයුතු කරනු ලැබුවා. ඔය කාරණා තමයි නයන් පහුගිය මේ සතියේ තිබිච්ච ප්‍රධාන කාරණා. ඒ වගේම දැන් මේ පසුගිය සතිය අන්තයේදී ඇත්තරම අපේ හෙළයේ මහා ගාන්ධාරයන් දෙස සලකන පණ්ඩිත අමරදේවයන්ගේ පළවෙනි ගුණ සමරුම උත්සවාකාරයෙන් ඒ කියන්නේ ඔහුට ගෞරවයක් වන ආකාරයෙන් සමරනු ලැබුවා. විශේෂයෙන්ම ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන සහ ඒ අමරදේවයන්ගේ රසිකයින් මේ විශේෂයෙන්ම අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරලා මේ අමරදේවයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් ඒ ඔහුගෙන් රටට ලැබිච්ච කලා ක්ෂේත්‍රයට වෙච්ච සේවය පිළිබඳව විශේෂයෙන්ම බොහෝම කෘතගුණ සීලීව ජනතාව සිහිපත් කරනු ලැබුවා.
කොළුමින්ද අදත් අපිට ලංකාවේ තොරතුරු ලබා දීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ලබන සතියේ නැවත හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්.